දැම ත්‍රිලක්ෂණය මනාව මෙනෙහි කිරීමට හිතේ ඇතිවන සිතිවිලි පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුද? ඉතින් ඒ වගේ අහනවා. එසේ තිබිය යුතු අවබෝධය කිසියම් අවදිගත සිතක්ද කියලා මේ අහන එක ප්‍රශ්නයක්. අවදිගත සිතක්ද කියන්නේ මේක දැනෙන එකක්ද? ඒ අවබෝධය කියන එකයි අහන්නේ. ධර්මයේ දැකීමේ ධර්ම අවබෝධය දැනෙන සිතක්ද කියන එක. එන සිතිවිලි අතර තිබෙන හිඩැස සහ අවදිගත සිත අතර තිබෙන වෙනස මොකක්ද කියලා මේ ප්‍රශ්න කරන්නේ. දැන් මේ සිතිවිලි අතර තිබෙන හිඩැස කියලා එකක් අපිට හිතෙනවා. ඒක රාග හිතක් ආවොත් රාග හිත එකපාරට කියන්නේ නැහැ ද්වේෂ හිතට. රාග හිතක් තියෙන කෙනෙක් ඉන්නවා, ඒක අවස්ථාවක තරහක් එනවා. ඒ රාග හිතයි තරහයි එකට හේදෙන්න බැහැ. රාග හිත ගෙවෙන්න ඕන, තරහයි ත ආරම්භ වෙන්න ඕන. හිඩැස කියන්නේ ඔය අතර. ඉතින් අතර මොකද්ද තියෙන්නේ කියලා මේ අහන්නේ. ඔක අතරක් වෙ කරලා ඇහිලිය ගන්න මොහොතකුත් පරිවර්තනය තමයි වෙනස් වෙන්නේ පටන් ගන්නකොට. හිත දෙකක් අතර තියෙනවා, භවාංග කියලා කොටස. සත්‍යයේ භවයේ හේතුකාරක වන්නා වූ දෙකින් ආරම්භ කළ සතර ගමන කර්මජ වශයෙන් හදාගෙන යනකොට ඒකේ අතරේ තමයි භවාංගී සිදිලා හිටන් එතනින් පාත් වෙලා සිත් වර්ග දෙක කොහොක හරි පහ රාග හිත් ද්වේෂ හිත් මොහ හිත් පහල වෙන්නේ එකින් එකට. ඒකට ගැලපෙන්නා වූ චිත්ත වීති වශයෙන් මේක ධර්මයේ අභිධර්මයේ තවස්සේ ප්‍රශ්නයක් ගැඹුරු ප්‍රශ්නයක් මෙයා අහන්නේ. ඉතින් මෙතෙන් අපි ඉස්සෙල්ලා එකක් දැනගන්න ඕනේ මෙහෙම දෙයක්. අර අපි ඉස්සෙල්ලා බලමු මේක මොකද්ද මේ අහන්නේ. අවබෝධය කිසියම් අවදිගත සිතක්ද කියලා මේ ප්‍රශ්නයක් අහනවා. ධර්ම අවබෝධය දැන් මෙන්න මෙහෙම තේරුම් ගන්න මේක මේ හිතේ ස්වභාවය දැනගන්නකොට උයන්නේ දන්නේ නැති යම්කිසි කාන්තාවක් නැත්නම් ළමයි ගෑනු ළමයි අම්මත් එකලා ඉක්උදලා කවුරු හරි එකතු වෙලා උයන්නේ පටන් ගත්තාම ටිකෙන් ටික උයන්නේ දක්ෂ වුණා. උයන හැටි දැනගත්තා. දැන් ඊළා මට හිතුවා මට උයන හැටි දැනගත්ත එක නිින්ද ගිය හිතක්ද නැත්නම් අවදි හිතක්ද කියලා තේරෙම මොකද කියන්නේ. ඒත් දැනෙන එකක් නෙවෙයි ඒක. මම දැන් උයන්නේ දන්නවා, මට දැනෙනවා උයන හැටි තේරෙනවා. ඒක දැනෙනවා තේරෙනවා. ඉගෙන ගන්න මේ ශිෂ්‍යාවක් හෝ ශිෂ්‍යෙක් ගණිතයේ පිළිබඳ ගණිතයේ විෂය පිළිබඳව දන්නේ නැතුව ඉන්නවා. ගුරුවරයා කියා දෙනකොට ගණිතයේ ඒ ගණන් හදන්න වැටෙහෙන්න පටන් ගන්නවා. ගණන් හදන ක්‍රම රටාව. ඊට පස්සේ දැන් නම් මට ගණන් හදන්න පුළුවන් කියලා ඉදෙන කියන අවස්ථාවටපත් වෙනවා. දැන් අවදි හිතද්ද නැත්නම් නිදිගත හේකින් දී දැනුවා. දැන් හිතලා බලන්න. දැනෙන ස්වභාවය ඇත්ත වැටෙහෙන ස්වභාවය යම තේරුම් ගන්න පුළුවන් ස්වභාවය නිදිගත නැහැ. ඒක හොඳ ප්‍රබෝධමක්. ප්‍රබෝධය අඩු නම් එහෙම දැනෙනවා කියන එක ඒ කියන්නේ වටහීම එන්නේ නැහැ. යම තේරුම් ගැනීමේ හැකියාවක් මේ කියන්නේ. යම් න්‍යාය ධර්මයක් ගැන විග්‍රහ කළා දිනකොට ඒ න්‍යාය ධර්මයේ තේරුම් ගැනීමේ හැකියාවක් මනස ලබනවා. අරක ලෞකික ඥානයකින් ලබනවා. ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගැනීමත් ඉතෙලම මූලික ඥානයකින් ලබා ගන්නවා. සුතමේ ප්‍රඥා කියලා ඒකට කියනවා. ඉතෙලම. ඕක තේරුම් ගන්න පටන් ගත්තට පස්සේ එකින් එක දියුණු වෙන්න පටන් ගන්නවා. සුතමේ ප්‍රඥා කියන එකටපත් වෙලා ඊට පස්සේ ඔබ භාවනාමය ප්‍රඥා කියන එකටත් එනවා. චින්තාමය ප්‍රඥා කියලා තමයි හිතන්න පුරුදු වෙනවා. හිත හිතා විවිධාකාර උදාහරණ උපමා අරගෙන තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔගේ අධ්‍යක්ීම් ලැබනවා. ඒ ප්‍රඥා මුල් කරගෙන අධ්‍යක්ීම් සහිත දැනීමක් පහළ වෙනවා. සුතමේ චින්තාමය භාවනාමය ප්‍රඥා කියලා ඔය කාරණාවට ප්‍රඥාව දියුණු වෙනවා. එනම් මේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකයේ මේ දැකීමට හේතු වෙන මෙන්න මේ න්‍යාය ධර්මයට අනුකූලව දකිනවා. මේක පියවි මනසකින් හොඳ ප්‍රකෘති මනසකින් දකින්නේ. හැංගිච්ච නිදිගත් එකකින් නොපෙන්නේ එකකින් නෙමෙයි. දැන් යම්කිසි දෙයක් අපි හිතමුක මෙහෙම දෙයක්. මේ මහා ලෝකෝරේ හිතන්න ලෝකෝරේ හිතන්න යන්න ඕනේ නැහැ මෙහෙම දෙයක් හිතා ගන්නකො. යම්කිසි දෙයක් තමම් ප්‍රියනම් මනාපනම්. ඒ ප්‍රිය මනාපදී ජරාවට මරණයට පත් වෙනවට කැමැතිද? ඉස්සෙල්ලා හොයන්න ඕනේ මොකයි? තමන්ට යමක් ප්‍රියයි මනාපයි. තමන්ගේ කය ගැන මොකද හිතෙන්නේ? තමන්ගේ කය තමන්ට ප්‍රිය නම් මනාප නම්. ඔය කය මැරෙනවට කැමතිද? දැන් අපි අහලා බලමු. ඒ මැරෙනවට කැමති නැහැ. ඉතින් කැමති නැතුවට මැරෙන්නේ නැද්ද? මැරෙනවට කැමති නැහැ. නෝ කැමති නැති හින්දා මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? කොච්චර කැමති නැති වුණත් මැරෙනවනේ. තමන්ගේ මව, තමන්ගේ පියා, තමන්ගේ භාර්යාව, තමන්ගේ ස්වාමි පුරුෂයා, තමන්ගේ පුතා, තමන්ගේ දුව, තමන්ගේ අම්මා, තමන්ගේ තාත්තා මැරෙනවට කැමතිද? අනේ මන් නම් කැමති නෑ කියනවා. තමන් කැමති නැති එක තමන්ගේ අදහස ඒක වුණාට මැරෙන්නේ නැද්ද? මැරෙනවා. එතකොට ඒ වගේම අතපය කැඩෙනවට කැමතිද? අනේ කැමති නෑ. කැඩෙන්නේ නැද්ද? කැඩෙනවා. ඇයි මං කැමති නැහැ? ඇයි කැඩෙන්නේ කිව්වොත් එහෙම එහෙම හරියන්නේ නැද? ඒක ගැළපෙනවද? ඒ කතාව. ඉතින් මම කැමති නැහැ. ඇයි කැඩෙන්නේ? එහෙනම් මගේ කැමැත්ත පොඩ්ඩක්වත් අහන්නේ නැමේ කැඩෙන බිදෙන එක, මැරෙන එක. ලෙඩ වෙනවා ඔක්කොට. කැමතිද? කැමති නැහැ. ඉතින් කැමති නැති ඉඳලා ලෙඩ වෙන්නේ නැද්ද? මගේ කැමැති නැති එක තුට්ටුවකට ගණන් අරන් නැහැ ලෙඩ වීම. ඒක රෝන් දාන ලෙඩ වෙන දාට ලෙඩ වෙනවා මොනවා කරන්නද? මං ඇඬුවත් හැබුණත් මං නම් කැමති නෑ. ඉන්නපා ලෙඩ, ඉන්නපා මගේ අතපය කැඩෙන්නපා, මාව මැරෙන්නපා කියලා, මගේ මීමියට කරදරයක් වෙන්නපා කියලා කොච්චර කෑ ගැහුවත් හරියන්නේ නෑ. ඒ ඔක්කොම නිකන් අපි අඳුනා විතරයි, පුහු අඳුනා. ඉතින් මේ බඳු ස්වභාවයක් ඇත්තා මේ ලෝකයේ යමෙක් හටගෙන. මේකෙන් ලැබෙන එක අන්තිර බලනකොට ඔය ටික කෝකින් හරි එකකින් වෙනසිලා යන්නේ, කැමති නැති එකකින් බෙදෙනවා මිසක් වෙනසිලා යනවා මිසක්. කැමැත්ත ඒක පවත්වා ගන්නට කිසිම කෙනෙකුට ඔබ හරි කිහින්නේ නෑ කවදාවත්. දැන් මේක ඇත්තද? විමර්ශනය කරන්න බෑ. මොලේ ඇතුව සිහි ඇතුව. ඉතින් විමර්ශනය කරලා බලනකොට ඕක බොරු. ඔය කියන ආමුදුර කිව්ව කතාව බොරු. කාටවත් කියන්න පුළුවන්ද? එහෙම එකක්ද මම කිව්ව? මගේ අදහසත් මේ කිව්වේ ලෝකේ හැටිද? එහෙනම් මම කිව්වේ ලෝකේ හැටි මෙහෙමයි කියලා. මිසක් මම මෙහෙම කියනවා මේක පිළිගනිලා කිව්වේ නෑ. බුදු පියාණන් වහන්සේ මම මෙහෙම කියනවා මේක පිළිගනිලා කිව්වේ නෑ. ලෝකේ හැටි ඔන්න හිතලා බලපල්ලා. මම කිව්වට එහෙම පිළිගන්න හැටි වෙන්න එපා. ඊළඟට ඒ කිනා වූ යම් විතා ශ්‍රාවකයන් වහන්සේලා ලෝකේට කිව්වේ බුදුරජාණන් වහන්සේ කිව්වට අපි කිව්ව මං කිව්වත් ඒ දෙකම පිළිගන්න එපා. මම පිළිගත්තේ බුදුරජාණන් වහන්සේ කිව්වට නෙමෙයි, ලෝකේ හැටි මෙහෙමයි හිතලා බලපන් කිව්වා. මාත් හිතලා බලද්දී ඒක එහෙම ගියා මට තේරුණා. ඉතින් මං ඔයාලට කියන්නේ මාත් හිතලා බලුවාම ලෝකේ හැටි මෙහෙමයි කියන්නේ ඒකයි. දැන් මං කිව්වට පිළිගන්න එපා, ඔයාලා හිතලා බලපන්. දැන් මෙහෙම ක්‍රමවේදියා තමයි මේ බුද්ධහම මෙච්චර කාලෙ ඇවිදින් තියෙන්නේ. ওই තුලින් තමයි අවබෝධය ලබාගන්නේ. ඉතින් ওই ටික විස්තර කරලා කියන්නේ මොකද්ද? ඉතින් ඕක කොහොමද නැද්ද කියලා ඔයාලා හිතලා බලන්න. හිතලා බලනකොට වෙන්නේ ඔය ටික ඔහොම වෙන්න. ඉතින් හේතු ඇතිද කතාවන්නේ? මේ කිව්වේ යථාර්ථයක් නෙමෙයි කිව්වේ. කොච්චර කැඩෙනවාට විදිනවට අකමැති වුණා කැඩෙනවා විදිනවා. ඉතින් ඇයි මං අකමැතිව තියෙද්දි ඇයි මගේ කය කැඩෙන විදිනේ? මේක මගේ කය නේද? ඇයි මට ඕන හැටියට පවත්වා ගන්න බැරි? මං කැමති නැන්නේ මගේ කය කැඩෙනවට. ඉතින් කාට කියන්නේ? දවනවා කියව කැඩෙනවා. මේක මගේ කය කියලා මම සම්මත කරගෙන ඉන්නේ. මම මේකට ලෙඩ වෙනවට කැමති නැහැ. එක ලෙඩක්වත් මගේ නියෝගයෙන් පිට එන්න බෑ මගේ ඇඟට. බලාපොරොත්තු මම මොනවද තියාගෙන හිටියා? තුට්ටුවට ගණන් ගන්නවා මගේ බලාපොරොත්තු. එහෙනම් මම මේ හිතා ඉන්නේ වෙන දෙයක්ද නොවෙන දෙයක්ද? මම මේ කරන්න බලාගෙන ඉන්නේ. මට ඕන හැටියට පවත්වන්න බලා ඉන්නවා කියන්නේ මගේ මෝඩකම මිසක් වෙන මොකද්ද? නොදැනීම මිසක් වෙන මොකද්ද? කරන්න බැරි දෙයක් නෙ. මෙන්න මේක දකින්නකොට අහන්න. ඉතින් ඒකේ ඇත්ත සත්‍යය ඒක නම්, ඔබේ ස්වභාවය ඕක නම්, ඔබලා ඔය හිතා ඉන්න එකේ හෝ හිතා ඉන්න ලෝකේ හරයක් හම්බ වෙලා තියෙනවද මෙච්චර කල්? හරය මොකද්ද? ඔබ බලාපොරොත්තු වෙන යම්කිසි ආත්මීය බවක්, තමා කැමතිය පවත්වන්න පුළුවන් බවක් තිබුණා නම් කොතනක හරි මේ ලෝකේ ඔබලාට හම්බ වෙලා තියෙනවද? හැවටුණා මිසක්. එහෙම තිබුණා නම් ඔබලා අද ඉඳන් ඇයි අතල් ආවේ? එහෙනම් මේ ලෝකේ එහෙම දෙයක් හම්බ වෙලා නැති නිසා තමයි දුකක් විඳින මොහොතක සිද්ධ වෙන්නේ විදපු සැපක ඉන්න පුළුවන් වුණා නම් කැමතිසි. අපිට දුක කියන එකක් එන්න විදිහක් නැහැ නේ කවදාවත්. එහෙනම් එහෙම අපි තත්ත්වෙට පත් වෙලා තියෙනවද? කවදාවත් දුකක් කියන නිසා මානසිකත්වයක් හෝ කායිකත්වයක් අපිට හම්බ වෙලා තියෙනවද? එහෙනම් ඉච්චර කල් මට හරි ගියා, මට හොරු ගියා, මං හොඳ හැපවින්දා කියපු ඔක්කොම තමයි හැවටිලි මිසක් ඕ සමට හම්බෙච්ච හරි. එහෙනම් දැන් අසාරද සාරද කියලා අහන්න. ඔය ලෝකයේ පැවැත්ම අසාරද සාරද? ඔය ලෝකයේ ඔබලට සාරත්වයක් හම්බ වෙලා තියෙනවද හිතලා බලන්න. දැන් සාරත්වයක් හම්බ වෙලා දැපුවා කො සාරත්වයක් හම්බුලා කියලා අපිට සාධක. හැවටුණා කියන එක නම් සාධක තියෙනවා. මට හරි ගියා, මට හරි ගියා, මට මනවල රූපයක් හම්බ වුණා, මට මනවල ශබ්දයක් අහන්න ලැබුණා, ගන්ධයක් ආග්‍රහණය කරන්න ලැබුණා, රසයක් විඳින්න ලැබුණා, ඉතින් ස්පර්ශයක් ලබන්නත් ලැබුණා. මට ඕන හැටියට මම කියන්නේ මගේ කියන්නේ ගොඩක් එකතු වුණා. මේ ඔක්කොම කිය කියා මම හැවටුවා මිසක් හම්බ වෙච්ච එක කොහෙද? එහෙනම් අනන්ත සංසාරයේ වරන් හිටියන හම්බ වෙලා නැහැ. දැන් ඉන්නවද හම්බ වෙලා නැහැ. ওই જાති අතුල මතු කාලයේ ඉඳ සිද්ධ වෙන හම්බ වෙන්න හේතු තියෙනවද? ඒත් හිතවිල්ලකින් සැවැත් ඉන්නා මිසක් හම්බ වෙන්න හේතු නම් නැහැ. න්‍යාය ධර්මයක් නැහැ එහෙම. ඔන්න ওই ටික නුවණට තෝලා ගත්තාම එහෙනම් ඒක පරිහරණය නිසිද අනිසිද? ඔබේ තීරණය මොකද්ද? කාගෙන්වත් නෙමෙයි ගන්නෙ. අපිටම තීරණයක් එනවා. එවඳු දේ දුක අසාරත්‍ය නිසා සාරත්‍යයක් නැහැ. පරිහරණය නිසි කිවනම් ඕලකම කවිද්‍යාව. කීයේ පරිහරණය නම් අනිසි. යථාර්ථය හොකයි. දැන් ওই ටික වැටුණා නම් ඕක හැඟවිච්ච හිතකින්ද වැටුණේ? පියවි හිතකින්ද? ඔය ආර්ථේ වැටුණේ නද නොදන්න හිතකින්ද? දැන් හිතලා බලන්නකෝ. දැන් විවිධාකාර එක එක දෘෂ්ටිගත වෙලා එක එකන කතා කොහොම බෑ භාවනා කරලා පස්සේ හම්බ වෙනවා හිතක් ඇදිනවා. ඒක දැන් එකක් නෙවෙයි. එහෙම හිතකටයි ඕක වැටෙන්නේ. නිකන් හිතකට නෙවෙයි. ඔයගේ කතා මොට්ටේගේ කතා තියෙනවා. යථාර්ථයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් හිතලා බලන්න තමන්ට පේනවා වැටෙනවා. හැංගිච්ච හිතකින් කොහෙද නිවන් දකින්නේ? ඔය ඇත්ත දකින්නේ යථාර්ථයේ දකින්න හිතකින්. පේන්නේ නැහැ. ඉතින් මේ කියනට වැටෙන නම් ඕකින්නේ බුදුරජාණන් වහන්සේ ඇහුවේ. මහණෝ ඇහැ ගැන මොකද ඔබට හිතෙන්නේ? ඕක ඔබේ ස්වභාවය මොකද්ද? ඔබ තමන් කැමතියි පවත්වන්න පුළුවන්ද? ඔය ඇහැට ප්‍රියමනාපයෙන් ඉන්න ඔබට මේක වෙනසෙන්න එපා, මේක විනාශෙන්න එපා, මේක හොඳින් පවතිවා, මට ඕන විදිහට පවතිවා, ඔබ පවතිද? ඔබේ අදහස මොකද්ද? සාමිනී ඒක නෑ වෙන්නේ නෑ. ඉතින් ඒතර ඔය ඇහැ ප්‍රියමනාපය බලාපොරොත්තු වුණාම ඔය කරදරවලට පත් වෙනවා නම් ඒ විලාසිතිය ඔබට දුකද්ද සැපද්ද දැනෙන්නේ? ඔබට ලැබෙන්නේ මොකද්ද ඇහි? සැපක් ලැබෙනවද? සැප බලාපොරොත්තුෙන් හටගත්ත කුණුවලින් දුකක් විතර වෙන මොකද්ද හම්බින්නේ හිතලා බලන්න. එහෙනම් ඒක විපරණාමීට පත් වෙලා වෙන එකක් ඔබ බලාපොරොත්තුව කවදාත් ඔබ සිහි පවතින්නේ නැත්නම් ඒක එහෙම ස්වභාවයක් ඇති එකක් නම් ඒක ප්‍රියයි මනාපයි කියලා මම කියලා ගන්න, මගේ කියලා ගන්න, මගේ ආත්මයි කියලා ගන්න වටිනාකමක් ඕකේ තියෙනවද? හිතලා බලලා උත්තරයක් කියන්න. ඔබට හිතෙන හැටියට උත්තරයක් දෙන්නකෝ. බුදුරන් වහන්සේ ඇවි ඔය ටිකනේ. ඔක්කගේ මහලා දින්නේ ඔය ටිකනේ. කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, මන ගැන, රූපය ගැන, ශබ්දය ගැන, ගන්ධය ගැන, රසය ගැන, පොට්ටබ්බය ගැන, ධර්මය ගැන, රූපස්කන්ධය ගැන, වේදනායිස්කන්ධය ගැන, සංඥායිස්කන්ධය ගැන, එකින් එකට යන්නේ ඔය ටිකමයි. ඔය ටිකෙම එන්නේ. ඔය ටික ඔය ටික රහුණා. ඉතින් ඔය ඉතින් කෝකද නිච්චේ එක? කෝකද සුඛ එක? කෝකද අර්ථවත්දී? නං අනිසි කියන එකට වැටෙනවා මිසක් කුමක් නිසාද අනිසි කිවි? පරිහරණය නිසි නෑ කියලා ගත්තේ අදහස මොකක් නිසාද? අනිච්ච කිවි ඕකට අනිසි. ඇයි ඔය වටනේට අනිසි කිවි? මේක දුක දෙන නිසා, හරයක් නැති නිසායි අනිසි කිවි. දැන් ඥානවන්ත උත්තරේ ඕක වෙන මොකද්ද? කාගින්වත් අහපු උත්තරයක් කවුරුවක් කිව්වද මේක කියන්නේ? දුක ගෙන දෙන නිසා, ඒ වගේම සාරත්‍යයක් නැති නිසා, ඒක එහෙමම නිසා පරිහරණයට නිසිද අනිසිද ගාම අනිසි කියලා මම තීරණය කළා. දැන් මගේ තීරණේ කාටවත් වෙනස් කරන්න පුළුවන්ද? ඕක කොහොම කියන්නේ බා නිසි කියපා. උඹට රුපියල් ලක්ෂයක් දෙන්න. උඹ කී රුපියල් ලක්ෂය දෙන්නේ තමයි නිසි කියන්නේ. මොකද ඒකෙන් තමයි මේක වැඩක් කරන්නේ. ඒකත් ඒක අනිසිම තමයි. මට ওই ගන්න දෙයක් නෑ. උඹ කියනවා නම් කියන්නේ මගේ හිත නම් අනිසි බව දන්නවා. ඔබ වෙනස් කරන්න බෑ. එනම් මුළු ලෝකේ වාරණවා කිව්වත් අනිසි දෙය දැනගත්තල පස්සේ ප්‍රඥාවෙන් තීරණේ ආවා. ඥානවන්ත තීරණේ ආවා. වෙනස් කරන්නේ කවුද මොකෙන්? ඕක දැනගත්ත කෙනාට කියනවා බෞද්ධ අමූල ආරම්භය පටන් ගත්තා. බෞද්ධය වෙනස් කරන්නේ කවුදද? අද අපි බෞද්ධයනි පොතක් දීලා මේ වන්දව ගන්නවා, ඉඩමක් දීලා වන්දව ගන්නවා, ගේ කබලක් හදලා දීලා බෞද්ධය වන්දව ගන්නකෝ. බෞද්ධය කොහොමද බදින්නේ? ඉඩමකට පොතපත කර කන්න ටිකක් දී. බෞද්ධත්වය නැති කරන්නේ කොහොමද ඊට පස්සේ? බෞද්ධත්වයේ කියන ඔය අවබෝධයෙන්. ඔය අවබෝධය යමෙකුට ලැබුණා නම් ඔය අවබෝධයෙන් ආයෙ වෙනස් කරන්න පුළුවන් දේ පුද්ගලයා. යම් දාසක බෞද්ධයෙක් වුණා නම් බෞද්ධය අබෞද්ධය කරන්න තුන් ලෝකයේ කිසිම කෙනෙකුට බෑ. කිසිම බලවේගයකට බෑ. ඉතින් මොකද මේ කෑ ගහන්නේ? බෞද්ධය විනාශ කරන්න හදනවා, බෞද්ධය නැති කරන්න හදනවා. බුදුදහම වෙන්නන්නේ නැතුව මොනවා කරන්නේ? බෞද්ධය කරන්න දෙයක් නැහැ නේද? ඉතින් බෞද්ධයක් කී හිතා ඉන්න හාම්පලයක් හදාගෙන ඉන්නවා මිස බෞද්ධයක හදා ඉන්නේ. ඒ ඩුප්ලිකේට් බෞද්ධය නෙමෙයි. බෞද්ධය නියම බෞද්ධය හදාගන්න එපා ධර්මයේ තුන. යෝ ධම්මාපසති සෝමාපසති කියලා බුදුරණන් හතේ දේශනා කළේ යමී ධර්මයේ දැක්ක දාලා මම දකිනවා. බුදු දෙයක් කරන් ආයි වෙනස් කරන්න බෑ. රූප දැකලා නෙමෙයි ඔය කියන්නේ. ඔය යථාර්ථයේ දකින්න ඕනේ, සත්‍යයේ දකින්න ඕනේ. සත්‍යයටයි බුද්ධ කියන්නේ. අන්නේ ඔය විදිහට දකින්න පුරුදු වෙන්න ඕනේ. එහෙම දැක්කම අපිට පැහැදිලිව පේනවා මේ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ ධර්ම අවබෝධය ලබා ගත්තට පස්සේ ඒක අවදිගත හිතකින් අවදි නැතුව වෙන මොකද්ද? ඔක නිදි හිත කියාවේ දකින්න. දැන් තමාට වැටෙච්ච අවබෝධය හොඳ අවදියෙන් හිච්ච හොඳ හොඳ වැටෙච්ච ඥානියෙක් නෙමෙයි ගෝචර වුණේ. ඉතින් පැහැදිලි නෙවෙයි. ඉතින් බුදුරන් වහන්සේ දේශනා කළේ මෙහෙම කරන ඥානමත්තාය පටිසතිමත්තාය. මේ විදිහට බලන බලන ඥානිය මුදුන්පත් වෙනවා, සතිය මුදුන්පත් වෙනවා. ඒතර මොකද කරන්නේ? අනිසිතෝජ විහෙති. ලෝකේ නිසිරේ කරන රාග නිසිතිත, ද්වේෂ නිසිතිත, මෝහ නිසිතිත පැත්තෙන් අනිසිත වෙනවා. ඒකෙන් ඉවත්ලා වාසය කරනවා. ආත්මාදී වශයෙන් ගත මුලාවේදී නචකින්ජි ලෝකේ උපාදීයේදී ආත්මාදී වශයෙන් ලෝකේ අල්ලන්නේ නැහැ. ඒවම්පි විකේ විකු කායේ කායනුපස්සනේ කායනුපස්සනා වලින් මේ ලෝකේ අසාරත්වය දැකලා අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ හැටි දැකලා අත්තරේන වෙලි මිදියනවා. මේ නිවන් මාර්ගනි. නී ඕකෙ නෙමෙයි පෙන්නන්නේ. ඉතින් සිතවිලි අතර තිබෙන හිදස. ඉතින් අවදිගත සිතත් අතර තිබෙන ඒ කියන්නේ මේ කතාව කියන්නේ විතරම බැලුවොත් එහෙම මේ හිදස සිතවිලි අතර තිබෙන හිදස කියලා කියන්නේ යම් කිසි චිත්ත වීති ගියා ක්‍රියාත්මක වෙලා ඒ චිත්ත වීති අවසානයේදී දෙවෙනි චිත්ත වීතිය ක්‍රියාත්මක වෙන්නේ ඉතලා බවාංග කියලා අවස්ථාවකට වහිනවා. ඒ කියන්නේ මේ ලෝක සත්‍ය අර අපි ඉස්සෙල්ලා කිව්වේ විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියලා විපාක සම්පීඩනයේකින් සත්‍යයක වශයෙන් පහළ වෙලා අන්නේ විපාක අවස්ථාවේ ඉන්නවා. විපාක අවස්ථාව ඉපදිලා මොකද කරන්නේ? අවිද්‍යාව නිසා සංඛාර අවස්ථාව ගොඩනගා ගන්න යලි යලි ක්‍රියාත්මක වෙනවා. ඒකේ ප්‍රයෝජනෙ ගන්නවා ඇස කන දිව නාසය ශාරීරිය මන කියන ඉන්ද්‍රිය හය. විපාක ආස්වාදයේ අවිද්‍යාව නිසා ලෝකේ වටිනවා කියන ආස්වාද භුක්තිය යලි යලි ලබන්න. ඒ ඇස කන දිව නාසය ශාරීරිය මන කියන ඉන්ද්‍රිය හයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන හයක් ඇතුරු කර ගන්නවා. ඇතුරු කරගත්තහම අර විපාක වශයෙන් ආපු වේදනාවට දැනෙනවා. එතන බලනවා නෙවෙයි පෙනෙනවා විපාක වේදනාව. අහනවා නෙවෙයි ඇහෙන හරිය විපාක වේදනාව. ගඳ සුවඳ වශයෙන් දැනෙන හරිය විපාක වේදනාව. ඒක විපාක වශයෙන් ආපු කයි හැටි. ඒ වගේ රහ දැනෙන එක විපාක වේදනාව. ඒක දැනෙනකොට මොකද කරගන්නේ? අන්න නවහිත පහල කරගන්නවා. ඒකේ ඉඳලා වහිනවා ඕන ඕනේ පැත්තට. අයි දැනෙන මට්ටම තමයි විපාක පැත්ත. ඇහෙනවා, පේනවා, ගඳ සුවඳ දැනෙනවා. රසත් දැනෙනවා, ස්පර්ශයකලොත් දැනෙනවා, හිතෙනවා. අරමුණ කාපුවාම අරමුණ ආවම දැනෙනවා. ඒක එක අරමුණ දැනෙනවා. ඔය දැනෙනවා කියන මට්ටම තමයි අර අපි විපාක වේදනා කිව්ව කොටස. දැන් ඒක හදාගත්තේ මොකද? දැනෙනකොට බුද්ධි විදිහට පයින්ඩයි ලැහැත් වෙලා ඉන්නේ. අන්න ඒක තමයි අපි ඊළඟට හදන කොටස කියලා අනික් කොටසට ගත්තේ. ඒක හිතකින් තව හිතකට යන හැටි කිව්ව ඔන්නතරයි. මේ හිත දෙකක් අත සිටිවිලි අතර තිබෙන සිටිවිලි කියලා කිව්වේ මොකද? දැන් ඔන්න ඔය කියන්නා වූ යම් කිසි භුක්තියක් බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ. ওই භුක්තියේ නම් විවිධ පැතිකඩ වල වලට හැරෙනවා. හැරෙන එකකට හැරෙන්නේ කෝකේ ඉඳලාද? අර අපි දැනෙන ස්වභාවයේ ඉඳලා. දැනෙන ස්වභාවයේ ඇහෙන් දැනෙනවා කිව්වොත් ඒ දැනෙන ස්වභාවයෙන් එහාට ඒක බෙදිලා ගියා. ඉතලා තියෙන කෝකට හැරි දැනෙන ස්වභාවයේ. දැනෙන ස්වභාවයේ තමයි ආවර්ජන කරන ක්‍රියාහිතකින් මේ දැනෙන්නේ ඇහැට. මේ දැනෙන්නේ කලින් එන එක. මේ දැනෙන්නේ නාසයෙන් එන එක, මේ දැනෙන්නේ දිවෙන් එන එක, මේ දැනෙන්නේ කයෙන් එන එක කියලා පංචාද්වාර ආවජ්ජන කියන හිතකින් ක්‍රියාහිතකින් ගන්නවා. ඒකත් විපාක දෙකයි තිනේ. අතීත භවංග භවංග චලන භවංග උපත්තේද කියලා හිතාර මුලින් කිව්වේ. අන්න අර දැනෙන ස්වභාවයට. ඒ දැනෙන ස්වභාවය විපාක හිත. ඔන්න ඕක තමයි භවංග හිත කිව්වේ. දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ දැනෙන ස්වභාවයේ පවාංග හිත කියලා අපි ගත්තේ. යම් කිසි සත්‍යයක උපදිනකොට ලෝකේ තියෙන සියල්ල දැනෙන්නේ නැහැ ඒ හිත. විපාක හිතේ දැනෙන්නේ ඒ ස්වභාවය විතරයි. ඒ කර්ත කර්ම වේගයේ විපාක චිත්තයට අනුකූලව හටගත්ත යම් කිසි දැනීමක් ඇද්ද ඒ ස්වභාවය විතරයි ඒ භවාංගයේ දැනෙන්නේ. අන්න භවාංගයේ නැగిලා ඉන්න ආකාරය. ඒ භවාංග හිත කියලා අපි කියන කොටසක් තියෙනවා. ඒකයි විපාක වේදනාවක් තියෙනවා. අන්නේ විපාක වශයෙන් ඒ භවාංග හිත කියන එක සම්බන්ධයලා දැනෙනකොට ඒ දැනෙන ස්වභාවය එකක්. ඒ දැනෙන ස්වභාවයටයි භවාංග හිත කියන්නේ. ඒ දැනෙන ස්වභාවයේ දැනින්න පටන් ගන්නවා. දැනින්න පටන් ගන්නකොට ආවර්ජනය කරනවා. මොකද්ද මේ දැනින්නේ? කොහින් එන එකද? අන්න ආවර්ජන කරනකොට අර දැනෙන ස්වභාවය යොමු කරනවා එක පැත්තකට. අනේ වීතියක් පැත්තට යොමු කරනවා කිව්වේ ඒකයි. ඒ පැත්ත හොයන්න යොමු කරනවා. විමර්ශනයට යොමු කරනවා. ක්‍රියාහිතක් වශයෙන් පංචාද්වාරයට යොමු කළා. අල්ලගත්ත මේ අහවල් එකකින් එන්නේ. දැනීම. අන්න ඇහැට රූපය අරමුණු වෙන මුලින් හටගත්තා වූ ක්‍රියාවලියෙන් ආපු දැනීම පෙනීමක් නේ. මේ ආපු දැනීම ඇසි ඇහෙන එකක් නේ. ගඳක් සුවඳක් වශයෙන් එන එකක් නේ. මේ ආදී එක රසයක් වශයෙන් එන එකක් නේ. අන්න ඒක නිගමනය කළා. ඊට පස්සේ මොකද කරන්නේ? ඕකේ භුක්තිය ලබා ගන්න වෙනවා. විපාකයේ වශයෙන් ආපු එක සම්පටිච්චන සම්තීන කියලා මෙහෙම එකක් දැනුනේ. මෙහෙම එකක් වෙයි මේ ආවේ. ඒක කොරන්න දෙයක් නෑ. ආපු එක ගන්න වෙනවා. ඔන්න ඕකේ එක විපාක. ඒ භවංගයේ විපාක හිතර පැත්ත ඇති. ඔතනේ වැතර පස්සේ අපි ඊට පස්සේ තියෙනවා. තමන් ඥානවන්තද, තමා නැහැ ලෝකේ ඇවිල්ලා අවිද්‍යාව සහගතද නැත්නම් ප්‍රඥාවි ධර්මාභෝධය ලැබූ කෙනෙක්ද? අන්න ඊට අනුකූල වොත්තපන කරනවා කියලා චිත්තක්ෂණයක් එනවා. ඒකත් ක්‍රියාහිත. ඒකෙත් පින්පව් නෑ. ආපු දේට අනුකූලව ගන්න තීරණේ. භුක්තියේ වහිනවද? අසාරයි කියලා අයින් කරනවද? වැඩක් නැති දෙයක් කියන නිගමනය කරනවද? ගන්න තීරණේ ඔතනින් එනවා. ඔන්නේ තීරණින් ආවට පස්සේ අවිද්‍යාව සහගත නම් ධර්මාභෝධයක් ලැබුවේ නැත්නම් ඒක ප්‍රිය නම් ඇලින්න ඕනේ. අප්‍රිය නම් ගැටෙන්න ඕනේ. ওই දෙකින් එහෙර බහිනවා කොච්චර හරි ඇලින්නයි ගැටෙන්නයි. බහැලා හිටන් ජවන් කියලා හදා ගන්නවා සංඛාර කොටස. ඇලෙන එකක් නම් ඒ පස්සේ කරන්න යුතු ප්‍රිය හිතන කියන කරන වැඩ පිළිවෙල ඒක ගෙනියනවා. ගැටෙන එකක් නම් ඒකට හිතන්නේ කියන කරන වෙලපින ඒ ක්‍රියාවලිය ගිහිල්ලා ඒකේ ගැළපෙන සංඛාරිය ගොඩනගෙනවා ජවන් උනි. මේ හිතක ස්වභාවය යන්නේ ඕකයි. ඉතින් අහන්නේ මේ හිත දෙකක් අතර තියෙන හිත ඇහ. ඔතනින් ගියාට පස්සේ මොකද කරන්නේ? ඒ ආපු අරමුණට අනුකූල භුක්තින බොහොම සුළු කාලයයි තියෙන්නේ. ඒ කාලේ ඉක්ම ගියාට පස්සේ අරමුණ බිඳිලා යනවා. අරමුණ ඉක්ම ගියා. අරමුණක් ඉක්ම ගියාට පස්සේ නැවත වාරයක් ඒ කාලලගෙන හිත පහල කරන්න බෑ. තව එකක් අල්ල ගන්න ඕනේ. ඒක ගිහිලා ගියාට පස්සේ කියනවා අයි භවාංග වුණා කියලා කියනවා අයි සරියා. ඒ කියන්නේ අර මොළීති විච විපාක චිත්ත ස්වභාවයක් ඇද්ද ඒ ස්වභාවයටයිපත් වෙනවා. ඒ විපාක චිත්ත ස්වභාවයේ ආවර්ජන කරගන්න අමාරු ඒකේ ඉන්නේ හිඳ. ඇහෙන් ඇහැ බලන්න බැරුවා වගේ. අපි ඇහෙන් බාහිර දේවල් බලනවා. ඇහැට ඇහැ පේනවාද හෙවත් පේනවා මොකක් කියන්නේ? කණ්ණාඩිය යන අරිලා ඡායාව බලනවා මිසක්. ඇහෙන් ඇහැ වැලිය හැක. ඇහෙන් අනික් වැලිය හැක. මෙන්න මේ වගේ භවංගයේ පත් වෙන දැනෙන ස්වභාවයෙන් දැනෙනවා වැලිය හැක. භවංගයේ මොකේ බලන්නේ? මෙන්න මේ නිසා භවංගේ දැනෙනවා දැනින්නේ අවිද. එහෙම එකක ස්වභාවය ආවර්ජනා කිරීමේ ක්‍රමයක් තියෙනවා. භවංගේ ආවර්ජනය කරන අන්න එක අති සියුම් නුවණකටයි ඒක ඉන්නේ. භවංගේ ස්වභාවය මේකයි කියලා ඒ තුලින් දැනගන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක් යම් කිසි බෙරපළුවක් තියෙනවා. ওই බෙරපළුවේ බෙර හමක් බදිනවා. ওই හම බුරුලට එහෙම දිනුනොත් ඒක තට්ටු කරලා වල්නකොට පේන බක් බක් ගන්න හද්දයක්. තන් තන් ගාලා හද්දයක් ඉන්නේ නැහැ. මහා හඳක් නැගෙන්නේ නැහැ. හයියතල බොබ් බොබ් ගගා තියෙනවා. මොකද? ඒ බෙර පළුවර බැඳහම බුරුල් නම් තෙත් වෙලා නම් ඒකේ නැගෙන හඳ තුලින් දැනගන්නවා මේකේ ස්වභාවය බෙර පළුවේ ස්වභාවය මේකයි. මේ හැම ඇදිලා නැහැ. මේක පොගලා. මේකේ ස්වභාවය මෙහෙමයි. තට්ටුවක් දාලා තන් තන් ගාලා හද්දයක් එනවනම් ඒක අධිකද බොහොම කීම් ගන්න සද්දයක් එක්කලා එනවනම් මේක ඇදිලා වැඩි. මේක බොහොම තීක්ෂණ විදිහට ඇදිලා තියෙන බොහොම තදට ඇදිලා ටිකක් බුරු කරන්න නියමාල ගන්න. අන්න ඒක අපි තට්ටුවක් කියලා පරීක්ෂණයක් කියලා වල්ල ඒක හැටි දැනගන්න. මෙන්න මේ වගේ අපේ මනසට එනේවා හැටි විමර්ශනය කරනකොට මෙන්න මෙහෙම දේවල් තේරුම් ගැනීමට පුළුවන් හැකියාවක් ඇති මානසිකත්වයක් මට තියෙනවා. ඒ තමයි උපන් හිතේ හැටි. උපංහිත බලවත් නම් ආපුදී විමර්ශනය කරනකොට තීක්ෂණව වැටහිලා යනවා. වටහා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් අන්නේ මූලික හැකියාවමගේ මූලික සහජ හිතේ හැටි කියලා දැනගන්න. එහෙනම් ඔය කියන භවංගී හැටි. ඒක කුසලයෙන් හටගත්ත එකක්. සෝමනස්ස සහගත ඥාන සම්පූර්ණ හිතකින් නම් විඥානීය පහළ වුණේ පටිසන්ධි විඥානී අන්නේම අයිට හරියම බලවත් විදිහට තීක්ෂණ නුවණ තියෙනවා. මේ කියනකොටම කියන එක තේරෙනවා. න්‍යාය ධර්මයක් ගැන විග්‍රහ කරනකොට හොඳට න්‍යාය ධර්මයේ වැටහෙනවා. ඒ හැටියට බැරිලා හරි උපංහිත ඥාන විපයුත වුණා නම් ඥානිය තොර වුණා නම් එහෙම ඥානවන්ත දහම කොච්චර කිව්ව තනිය මන් දන්නේ මොකද්ද මන්ද කිව්වා මට මොනව එකක්වත් තේරුන්නේ නැහැ. හැබැයි ඉතින් බුදුදහම හොඳයි නිය වෙන මොකද අපි ආව වඳින්න ඕනේ බුදුන්ගේ අපි ඒවනම් පුළුවන් තේරෙනවා. දානි හදන්නලා තේරෙනවා පූජා කරනකොට ඒවනම් තේරෙනවා. ඒ කියනවල් නම් තේරෙන්නේ ඉතෝමනස සහගත වෙනත් සතුරු නිසා සතුරු වෙන්නේ දෙයට සතුරු වෙන ගතිය තියෙනවා. ඥාන සම්පවිත නැති නිසා කියන එක තේරෙන්නේ නැහැ. එහෙම අයත් අපි බෞද්ධ කියන පිළිසතර ඔච්චර ඉන්නවනේ. ඒක කියනවා ද්වි හේතුක හිතකින් උපත්ය ලැබුවායි. ද්වි හේතුක හිතෙන් ඉන්න එකනට වරන් මියා අර සෝ මාර්ගඵල ලබන්න බෑ හේතු වාසනාවක් ඉන්නේ ඥාන ඥානී නැගින්නේ. එයා ඥාන සම්පවිත හිතකින් උපන් කෙනාට ඒ වාසනාව තියෙනවා. ඉතින් ඒතොලේ ඒකේ නැහැ. උපේක්ෂා වාගත ඥාන සම්පවිත හිතකින් උපදින අය ඉන්නවා. උපේක්ෂා වාගත කෙනාට ප්‍රීති සම්පෝඥංගෙ හිම නගන්න බෑ. සතුට ඉන්නේ නැ කොච්චර කළා. කාරණේ තේරෙනවා. තේරුම් ගන්න පුළුවන් වුණාට ඒක නැగిලා ඉන්න හේතු වාසනා නැතු වෙනවා. මොනවා හරි අඩුපාඩුවක් හිටිනවා කාරණේ තේරුම් ගන්න. කොච්චර වැටහිම දිනුනත් එයාලා අතර බලය ලැබලා පිටින්නේ නැහැ. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් අලෝභ අධීස අමෝහ කියන මේ තුනෙම යුත්වන්නා වූ ගතිය තමයි සෝමනස්ස සාගත ඥාන සම්පූර්ණ හිතකින් උපතක් ලැබෙන්නේ. ඒකේ උත්කෘෂ්ඨ මධ්‍යම ඕමකාදී වශයෙන් සිත් ලැබෙන ක්‍රමයක් තියෙනවා. අන්නේ උත්කෘෂ්ඨ කියන ඉහළම හිතකින් උපන්නොත් එහෙම එක සැරිය බල දේශනා කරනකොට අවබෝධය ලැබලා ඉවරයි. මධ්‍යම එහෙකින් නම් ටිකක් කාලය ඇසුරු කරනකොට අවබෝධය ලැබෙනවා. ඕමක කියන එක නම් ටිකක් කාලය ඇසුරු කරලා භාවිතා කරලා හුඟක් දුර හිතවලට දිනු කරලා යනකොට කවදා හරි ඊට ගැලපෙන පරිසර ඔක්කොම හැදුනහම ওই පල්ලි ලැබෙනවා. ඉතින් එහෙම ඉසක් අනික් අයට ලබන්න බෑ. ඉතින් ඒ නමුත් වැඩි හරියක් අද එහෙමයි නෑ කියන්න බෑ. ඕව තරම් ඉන්නවා. අනික් අයට කවදාවත් ඉතින් අඩුවක් වෙන්නේ අද අලෝභී අදීසී අමෝහී ගුණයට අනුකූලව කටයුතු කරලා ප්‍රගුණසාවියක් ගත්තොත් ඊළඟ ලබන උප්පත්තිය ඔය කියනවා තීක්ෂණ භාවයෙන් යුත් වෙලා ධර්ම අවබෝධය ලබන්න හේතු වාසනා ලැබෙන නිසා භව එකක් දෙකක් තුනක් යනකොටම කාරණීෂ්ඨ කරගන්න පුළුවන් ඒ අයට. ඒකින්ද ඒ අයට කියලා මේ ධර්මයේ සහනයක් නැති වෙන්නේ එහෙම නෑ. මේ ඔබ තේරුම් ගන්න ඕන. මේ හිදස කියන්නේ ඔන්න ඔය தத்துவයේ. ඉතින් ඒක අවදිගත හිත අත්තර තිබෙන වෙනස කිව්වා. අවදිගත හිත කියලා කියන්නේ ඔය ජවන් වලට එනකොට තමයි දකින්නේ. ජවනයේට එනකම් විපාක චිත්තේ එනවා. විපාක චිත්තේ ආපු හැටියට භුක්ති විඳිනා මිසක් වෙන කරන්න දෙයක් නැහැ. ඒකෙන් නැగిලා ඉඳ හිතලා කරන්න කටයුතු කරන්න පුළුවන් ශක්තියක් නැහැ. මට ඕන ඕන හැටියට කියලා හසුරවන්න ශක්තියක් නැහැ. ජවන වලට ආපුවා තමයි ජවන් වල තමයි මේ බලය තියෙන්නේ. පළවෙනි ජවනයේ තේ බලය නැහැ. ශක්තියක් නැහැ හිතන තරම්. හැංගිනවා විතරයි. දෙවෙනි එකට ආව හැංගීම ටිකක් බලවත් වෙනවා. තුන්වෙනි එකට ආව හිතන ටිකක් හැකිය දැන් හිතන්න පුළුවන් මට්ටමට ආවා. තුන්වෙනි ජවනයේ තිනකොට හිතේ හිතන බලය එනවා. කතා කරන්න බෑ හිතන්න පුළුවන්. කතා කරන්න හදන්න පුළුවන්. කතා කරන්න සද්දේ ඉන්නේ නැහැ. හතරවෙනි ජවනයේ තිනකොට සද්දේ නැගුණාම කතා කරන්න පුළුවන්. ක්‍රියා කරන්න හැකියාවක් නැහැ. පස්වෙනි ජවනයේ තිනකොට ක්‍රියාවලයක් තියෙනවා. ඒකයි තමයි ක්‍රියා කරන්නේ. එතන මනෝ ඉතින් මනෝ සංකාර තුන්වෙනි ජවන් පද්ධතියෙන් මනෝ සංකාර ගොඩනගෙනවා. හතරවෙනි ජවන් පද්ධතියෙන් කාය වජී සංකාර ගොඩනගෙනවා. පස්වෙනි ජවන් පද්ධතියෙන් එකතු වෙලා ආවෙන් කාය සංකාර ගොඩනගිලා හිටන් ඔය කියන සංකාර ගොඩනගෙනවා. දැන් ඔය කියන ජවන් ආවෙ නැත්නම් සංකාරයක් ගොඩනගන්න හැකියාවක් නැහැ. අන්න ඒක තමයි සංකාර ගොඩනගිලා තමයි දැනෙනේවා අවදීන් කරනවා කියලා අපි හිතා ඉන්නේ. ඒක යටි හිත කියලා හිතන් කියන්නේ ඔය කියන බවාංගේ තමයි හුඟක් යටි හිත. ඒ සිග්මන් ප්‍රොයිඩ්ලගේ ආදී වශයෙන් කියන හිත ගැන කියනට කියවෙන්නේ ඔය ටිය ඔය වගේ යන්නේ. බුද්ධාමය ඔක්කොම විග්‍රහ වෙලා තියෙනවා. ඔය හිතවල ස්වභාවය. එයා බවාංගේද කියන එක තමයි අදි යට තියෙන හිතක් කියලා කියන්නේ ඔකට. ඒක තේරුම් ගන්න බැරුව ඒකලෝ කියන තුන්වෙනි යටි හිත කිය. යටි හිත කියලා එකක් තියෙනවා උඩු හිත කියලා එකක් තියෙනවා කියනවා. ජවලුඩින් වෙන්න එක තමයි උඩු හිත කිව්වේ. ඉතින් එතකොට ඒ වගේම අර ඊට එහා තියෙන අරුණා කරන සම්පටිච්චන සම්තින වොත්තපන කියන ඔය මට්ටමේ තමයි කිව්වේ යටිහිත කියලා. යටිහිතේ ක්‍රියාවලියට වහල් වෙන්න සිද්ධෙනවා ආදි වශයෙන් කිව්වෙත් ඔන්න ඕකට. ඉතින් ඕවා මේ බුද්ධහමතුල ඔය කියන හිත ඔක්කොම විග්‍රහ වෙලා තියෙන්නේ. හිතේ ස්වභාව ඕවා ඔක්කොම එකට එනේම නෙමෙයි උඩු හිත තියෙන කියලා යටිහිතක් තියෙනවා කියලා හැවටෙනවා ඔය බාහිර ලෝකයයි. කොයි මොහොතක හරි ක්‍රියාත්මක කරනකොට ඒ මාත්‍රේ විතරයි මේ මොහොතේ. චිත්ත ස්වභාවය ඒකයි. ඉතින් අපිට මේ ධර්මාවබෝධය ලබා ගැනීම තියෙන්නේ හේතු ඵල ඇතුව හරියට අනිච්ච වෙන හැටි දුක්ඛ වෙන හැටි අනාත්ම වෙන හැටි ධර්මානුකූලව දකින්න ඕනේ. ඥානාන්විත විමර්ශනය කරන්න ඕනේ. ඒක අවදි හොඳ පියවි 100ක තමයි අවබෝධ වෙන්නේ. මේකේ අමුතු જાතිය හිත හොයන්න යන්න ඕනේ නැහැ. භාවනා කර කර ඉන්න ඕනේ කියලා එහෙම එකක් නැහැ. හොඳ සිහිනෝනේ බණහලම තමයි බුද්ධහමතුළු නිවන් දැකලා තියෙන්නේ. පළවෙනි කාරණේ. එතන පටන් ගන්න තැන ඔක්කොම පටන් ගන්න තියෙන්නේ සිහිනෝනේ බණහලම නිසා. භාවනා කර කර ඉඳලා නෙවෙයි සෝවාන් වෙලා තියෙන්නේ. සිහිනෝනේ බණහක විලාකමයි. ඊටපස්සේ හොඳ සීනෝණි කල්පනා කරන විලාගේ ඉදිරි ටික වැටහෙනවා සකුද්දාගාමි විලා අනාගාමි විලා අරිහත් ඉරපත් වෙලා තියෙනවා. ඒ අවස්ථාවල බණහගෙන හිටියනම් එහෙම අර වේග මහ උපනිශ්‍රී ලැබිලා ඒ මොහොතේදී ඉක්මන් ඵලවත්ින් සකුද්දාගාමි අනාගාමි අරිහත් ඉරපත් වෙලා තියෙනවා. ඒකයි ක්‍රමී. ඉතින් මුලින්ම ධර්මාභෝධය ලබා ගන්න හොඳ ඥානීයකින් ප්‍රඥාවකින් අමුතු සමාධි හිතකින් කියන්නේ දෙයක් නෑ. සමාධි හිත යනුකූල ඒ ස්ථානයේ වැඩෙනවමයි. සත්පුරුදු සම්සේවනේ සද්ධර්ම ශ්‍රවණේ එනකොට යෝනිසෝ මානසිකාරේනෝ ධර්මාන්දාන ප්‍රතිපත්තියට අවශ්‍ය පසුපලෙ හැදිලා ඉවරයි. ඉනි ඒ නිසා බණහන වෙලාවක් උහිරම භාවනාව සත්තබොජ්ජංගේ සමව වැඩින පංච නීවරණ දුරවන අවස්ථාවක් හැටියට පෙන්ලා තියෙනවා බණහන මොහොත. සදහැ සිතින් යමේ බණහනවා නම් ඒ මොහොතේදී ඔවුන සත්තබොජ්ජ මේ ඒ මොහොතේදී පංච නීවරණ යටපත් වෙලා නැగిලා නැහැ. දස අකුසල චේතනාවක්වත් නැහැ. කායික වාචික මානසික තුන් පැත්තෙම සිතවිලි ක්‍රියාවෙන් පවිත්‍රතාවයෙන් තමයි බලහන්නේ තදහැදීනි බලහන විලාව. ওই විලාවදී පංච නීවරණ නැති නිසා නීවරණ සමතෙහි සමත කියනවා. එයාට සමතයක් තියෙනවා. සමත කියන්නේ ධානය නෙමෙයි. නීවරණ සමත වුණා නම් නීවරණේ නැගින් නැත්තෙන්න පත් වුණා නම් එතෙන්ද කියනවා සමත භාවනා කරන සමත හිත. අනෝතෙන් කියන එක යෝනිසෝ මානසිකාරින් යුතෝ අර කියන්නා වූ ධර්මී විවර්ෂණය කරන වෙලාවක විදර්ශනා නැගින. සමත විදර්ශනා යුගනද්ද වෙලා හිටනම් මාර්ගඵල ලැබෙනා වෙලාව. ඉතින් ඔබ භාවනා කරලා ධ්‍යාන ලබාගෙන මාර්ගඵල ලබනවා කියන එකක් නැහැ. ක්‍රමයේ ඕකයි.